නම වෙනි පරිච්ඡේදය. තවදුරටත් ඔහු ඔවුන්ට මෙසේ කීවේය.
ඇත්තෙන්ම මා ඔබට කියන්නේ දෙවිගේ රාජ්‍ය පාලනය මොනතරම් බලවත් එකක්ද කියා දකින්න පෙර මෙතැන සිටගෙන සිටින්නන්ගෙන් සමහරෙක් කිසිවිටකත් මරණය අත්දකින්නේ නැති බවයි.
දවස් 6කට පසු යේසුස් පේත්‍රස්ව යාකොබ්ව සහ යොහන්ව පමණක් කැඳවාගෙන උස් කන්දකට ගියේය. එවිට ඔවුන් ඉදිරියෙහිම ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඔහුගේ වස්ත්‍ර මිහිපිට සිටින මොනම රෙදි සෝදන්නෙකුටවත් සුදු කළ නොහැකි තරමට සුදු වී බැබළුණේය. ඔහු අසල මෝසෙස් සහ එලියා සිටින ආකාරයත් ඔවුන් යේසුස් සමග කතා කරන ආකාරයත් ඔවුන්ට දැකගත හැකි විය. එය දුටු පේත්‍රස්,
"ගුරුතුමනි, මේ අවස්ථාවේදී මෙතන සිටින්න ලැබීම අපට ලොකු සතුටක්. අපි මෙහි කූඩාරම් තුනක්. එකක් ඔබටත්, එකක් මෝසෙස්ටත්, එකක් එලියාටත් සාදන්නම්."
කියා යේසුස්ට කීවේය. ඒ සිද්ධිය දුටු ඔවුන් කොතරම් බියට පත් වූවාද කිවහොත් කුමක් කියන්නද කියාවත් ඔහු දැනගෙන සිටියේ නැත. එක වරම වලාකුලක් ඇවිත් ඔවුන්ව වසාගත්තේය. එවිට,
"මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මොහුට සවන් දෙන්න"
කියා පවසන හඬක් ඒ වලාකුල අතරින් නික්මුණේය. ඉන්පසු ඔහු ඉක්මනින් වටපිට බැලුවත් ඔවුන් සමග යේසුස් මිස වෙන කිසිවෙකු නොසිටින බව දුටුවෝය. ඔවුන් කන්දෙන් බැසයන විට මනුෂ්‍ය පුත්‍රයා මරණයෙන් නැගිටින තුරු තමන් දුටු දේ කිසිවෙකුට නොපවසන්න කියා ඔහු ඔවුන්ට තදින් අවවාද කළේය. ඔහු ඔහු පැවසූ දේ සිතට ගත් නමුත් මරණයෙන් නැගිටවීම ගැන ඔහු පැවසූ දෙයින් අදහස් කළේ කුමක්ද කියා ඔවුනොවුන් අතරේ කතා කළෝය. එවිට ඔහු,
"පළමුවෙන් එලියා පැමිණිය යුතුයි කියා නීතිය පිටපත් කරන්නම් කියන්නේයි"
කියා ඔහුගෙන් ඇසූහ. ඔහු ඔවුන්ට මෙසේ කීවේය.
"එලියා පළමුවෙන් ඇවිත් සියල්ල නැවත පිහිටුවයි. නමුත් මනුෂ්‍ය පුත්‍රයා ගැන ලියා තිබින්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඔහු බොහෝ දුක් විඳින බවත්, කිසි වැදගැම්මකට නැති කෙනෙකු ලෙස ඔහුට සලකන බවත් ලියා තිබෙනවා. එසේ ලියා තිබෙන්නේ ඇයි කියා ඔබ දන්නවාද? ඇත්තටම මා ඔබට කියන්නේ එලියා මේ වන විටත් ඇවිත් තිබෙන බවයි. ඔහු ගැන ලියා තිබෙන ආකාරයටම ජනයා තමන් කැමති කැමති දේ ඔහුට කළා."
ඔවුන් අනික් ගෝලයන් සිටි තැනට පැමිණි විට විශාල පිරිසක් ඔවුන්ව වටකරගෙන සිටින ආකාරයත්, නීතිය පිටපත් කරන්නන් ඔවුන් සමග විවාද කරමින් සිටින ආකාරයත් ඔවුන්ට දැකගත හැකි විය. නමුත් මුළු සමූහය ඔහුව දුටු විගස පුදුම වී ඔහු වෙතට දුවගොස් ඔහුව සාදරයෙන් පිළිගත්තෝය. එවිට ඔහු,
"ඔබ ඔවුන් සමග විවාද කරන්නේ කුමක් ගැනද?"
කියා ඔවුන්ගෙන් ඇසුවේය. සමූහය අතරින් එක්කෙනෙක් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය.
"ගුරුතුමනි, මගේ පුතාට භූතයෙක් වැහිලා. ඒ නිසා ඔහු ගොළු වෙලා. මම පුතාව ඔබ වෙතට ගෙනාවේ ඔහුව සුව කරගන්නයි. භූතයා මගේ පුතාට ආවේශ වන ඕනෑම තැනකදී ඔහුව බිම දමනවා. ඊට පස්සේ ඔහු කටින් පෙන දමමින් දත් මිටි කනවා. ඒ වෙලාවලදී ඔහුගේ ඇඟට කිසිම පණක් නැහැ. ඒ භූතයාව දුරු කරන්න කියලා මා ඔබේ ගෝලයන්ට කිව්වා. නමුත් ඔවුන්ට ඒ දේ කරන්න බැරි වුණා."
එවිට ඔහු,
"ඔබ සියලු දෙනා තුළ කිසිම විශ්වාසයක් නැහැ. මා මේ පරම්පරාව සමග තව කොපමණ කල් සිටින්නද? ඔබ ගැන තව කොපමණ කල් ඉවසන්නද? ඔහුව මා ළඟට ගෙනෙන්න"
කියා ඔවුන්ට කීවේය. එවිට ඔහු යේසුස් වෙතට ඔහුව ගෙන ආවෝය. ඒ භූතයා යේසුස්ව දුටු විගස දරුවාව ගැහෙන්න සැලැස්සුවේය. දරුවා බිම වැටි පෙරළෙමින් කටින් පෙන දමමින් සිටියේය. යේසුස් දරුවාගේ පියාගෙන් මෙසේ ඇසුවේය.
"මෙය කොතරම් කාලයක් පුරා මොහුට සිදුවෙනවාද?"
එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
"කුඩා කාලේ ඉඳලා ඔහුට වැහෙන භූතයා ඔහුව විනාශ කර දැමීමේ අදහසින් වරින් වර ඔහුව ගින්නටත් වතුරටත් දමනවා. අනේ අපට අනුකම්පා කරන්න. පුළුවන් නම් මොනහරි කරලා අපට උපකාර කරන්න.
එවිට යේසුස්
පුළුවන් නම් කියා ඔබ කිව්වා නේද? කෙනෙකුට විශ්වාසය තිබෙනවා නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන්
කියා පැවසුවේය. එවිට ඒ දරුවාගේ පියා
මට විශ්වාසය තිබෙනවා. ඒත් මගේ විශ්වාසය ශක්තිමත් කරගන්න මට උපකාර කරන්න
කියා වහාම හඬ නගා පැවසුවේය. සමූහයක් එකතුයි ඔවුන් ළඟට දුවගෙන එනවා දුටු යේසුස් භූතයට තදින් කතා කරමින් මෙසේ කීවේය.
ගොළුවීමත් බිහිරිකමත් ඇති කරන භූතයෙක් වන ඔබට මා අණකරන්නේ මොහුගෙන් පිටතට ඇවිත් නැවතත් ඔහුට ආවේශ වෙන්න එපා කියයි.
භූතයා මොරගසා බොහෝ අර දරුවාට ගැහෙන්න සලස්වා පිටතට ආවේය. දරුවා මල කෙනෙකු මෙන් වූ නිසා බහුතරයක්
ඔහු මැරිලා
කියා පවසන්න පටන් ගත්තෝය. නමුත් යේසුස් ඔහුගේ අත අල්ලා ඔහුව නැගිටවූ විට ඔහු සිටගත්තේය. ඉන්පසු යේසුස් එක්තරා නිවසකට ගියේය. එවිට ඔහුගේ ගෝලයෝ පමණක් ඔහු ළඟට ඇවිත් ඔහුගෙන් මෙසේ ඇසූහ.
අපට ඒ භූතයව දුරු කරන්න බැරි වුණියයි.
ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය.
ඒ වගේ භූතයන්ව දුරු කරන්න ලිහිසි නැහැ. ඒ සඳහා යාඥාව ඉතාමත් වැදගත්.
පසුව ඔවුහු එතනින් පිටත්ව ගලීලය හරහා ගමන් කළෝය. නමුත් ඒ ගැන කිසිවෙකු දැනගන්නවාට ඔහු අකමැති විය. මන්ද ඔහු තම ගෝලයන්ට මෙසේ පැහැදිලි කළේය.
මනුෂ්‍ය පුත්‍රයාව මිනිසුන් අතට පාවා දෙන්න නියමිතයි. ඔවුන් ඔහුව මරා දමයි. ඒ වුණත් දවස් තුනකින් ඔහුව නැවත නැගිටවනු ලබනවා.
ඔහු පැවසු ඒ දේ තේරුම් ගැනීමට ඔවුන්ට නොහැකි වූ අතර ඒ ගැන ඔහුගෙන් ප්‍රශ්න අසන්නත් ඔවුහු බිය වූහ. පසුව ඔවුහු කපර්නවුමට ගියහ. ඔහු එහි නිවසක සිටියදී
ඔබ මගදී වාද කරමින් සිටියේ කුමක් ගැනද
කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුන් මග එන විට වාද කළේ තමන් අතරේ වඩා උතුම් වන්නේ කවුද යන්න ගැන නිසා ඔවුහු නිශ්ශබ්දව සිටියෝය. එහෙයින් ඔහු වාඩි වී දොළොස් දෙනාව කැඳවා
කවුරු හරි උතුම්ම තැනැත්තා වෙන්න කැමති නම් ඔහු සියල්ලන් අතරින් සුළුම තැනැත්තා වී ඔවුන්ගේ සේවකයා විය යුතුයි
කියා ඔවුන්ට පැවසුවේය. ඉන්පසු ඔහු තමන් ළඟට කුඩා දරුවෙකුගෙන ඔවුන් මැද සිටුවා ඔහුව තුරුළු කරගෙන ඔවුන්ට මෙසේ කීවේය.
මා නිසා යමෙකු කුඩා දරුවන් මෙන් සිටින කෙනෙකුව මගේ අනුගාමිකයෙකු ලෙස පිළිගත්තොත් ඔහු මාවත් පිළිගන්නවා කියා පැවසිය හැකි. මාව පිළිගන්නා පුද්ගලයා මාව පමණක් නොව මාව එවූ තැනැත්තාවත් පිළිගන්නවා.
යෝහන් ඔහුට මෙසේ කීවේය.
ගුරුතුමනි, භූතයන් දුරු කරන මිනිසෙක් අපිට හමු වුණා. ඔහු එය කරන්නේ ඔබේ නාමයෙන්. ඔහු අපත් සමග ආවේ නැති නිසා අපි ඔහු කරන දේ නතර කරන්න උත්සාහ කළා.
නමුත් යේසුස් මෙසේ කීවේය.
ඔහුව නතර කරන්න එපා. මන්ද කිසිම කෙනෙක් මගේ නාමයෙන් බලවත් ක්‍රියාවක් කළ පසු මා ගැන අගුණ කියන්නේ නැහැ. අපිට විරුද්ධව වැඩ කරන්නේ නැති කෙනෙක් ඇත්තටම සිටින්නේ අපට පක්ෂවයි. ඇත්තෙන්ම මා ඔබට කියන්නේ ඔබ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් නිසා යමෙක් ඔබට බොන්න වතුර කෝප්පයක් දුන්නොත් ඔහුට ලැබීමට නියමිත ත්‍යාගය ඔහුට අනිවාර්යෙන්ම ලැබෙන බවයි. නමුත් යමෙක් කරන දෙයක් නිසා මා කෙරෙහි විශ්වාසය තබන කුඩා දරුවන් හා සමාන ඔවුන්ගෙන් එක්කෙනෙකු හෝ වැටී ගියොත් බූරුවෙකු විසින් කරකවනු ලබන ඇඹරුම් කලක් ඒ දේ කරන තැනැත්තාගේ බෙල්ලෙල්ලා ඔහුව මුහුදේ හෙලීම වඩාත් හොඳයි. ඔබේ අත නිසා ඔබ වරදක් කරන්න පෙළඹෙනවා නම් එය කපා ඉවත් කරන්න. අත් දෙක සහිතව ගෙහෙන්නාවට එනම් නිවිය නොහැකි ගින්නට දමනවාට වඩා අතක් නැති කෙනෙකු ලෙස ඔබට ජීවනය හිමි වෙනවා නම් එය වඩාත් හොඳ නැද්ද? ඔබේ පය නිසා ඔබ වරදක් කරන්න පෙළඹෙනවා නම් එය කපා ඉවත් කරන්න. දෙපා සහිතව ගෙහින්නාවට හෙළුණු ලබනවාට වඩා පාදයක් නැතිව ඔබට ජීවනයේ හිමි වෙනවා නම් එය වඩාත් හොඳ නැද්ද? ඔබේ ඇස නිසා ඔබ වරදක් කිරීමට පෙළඹෙනවා නම් එය උගුලා අහකට විසි කරන්න. දෑස් ඇතිව ගෙහින්නාවට හෙළුණු ලබනවාට වඩා එක ඇසක් නැතුව වුණත් දෙවිගේ රාජ්‍ය හිමිකර ගැනීම වඩාත් හොඳයි. ගෙහින්නාවේ තිබෙන ගින්න නිවී යන්නේවත් එහි සිටින පණුවෝ නසින්නේවත් නැහැ. කෑම මත ලුණු ඉසිනවා වගේ දෙවි එවැනි අය මත ගින්නක් එවා ඔවුන්ව දවා දමයි. ලුණුවල ප්‍රයෝජන තිබෙනවා. නමුත් ලුණුවල ලුණු රසය නැති වුණොත් එය නැවත ඇති කරන්නේ කොහොමද? ඔබත් ලුණු රසය ඇති ලුණුමෙන් විය යුතුයි. එසේ සිටීමෙන් එකිනෙකා අතර සමාදානය පාත්වා ගන්න ඔබට පුළුවන්.